ඌවේගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම කියලා දෙන්න. අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බොරලන්ද හේන්නාරංගල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරු පියාණන්.
හොඳයි ආදරණීය දුවේ පුතේ. සුබ දවසක් වේවා ඔබට. අද අපි විද්‍යාව පාඩමින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ මානව දේහ ක්‍රියාවලිය කියන ඒකකයේ යටතේ සමායෝජනය හා සමස්ථිතිය කියන ඉතාම වැදගත් ඒකක කොටසක්. ඇත්තටම ආදරණීය දුවේ පුතේ අපේ මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නකොට ඔබට තේරෙනවා ඇති මේ මිනිස් සිරුර ඒ වගේම මේ ජීවි දේහය කියන එක ඉතාම සංකීර්ණ ව්‍යුහයක් කියලා. ඒ අතරිනොත් අපි දැන් ඉගෙන ගන්නවානේ මේ පාඩමේදී ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ඒ වගේම බහිස්රාවී ක්‍රියාවලිය, ওই වගේ ඒක කීපයක්ම. ඒතොර එතනක් තියෙන මේ සමායෝජනය හා සමස්ථිතිය කියන ඒකක කොටස ඉතාම වැදගත්. ඒ වගේම ඔබේ දැනුමට කරුණු රාශියක් එකතු වෙන විෂය කොටසක් හැටියට හඳුන්වන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ සෑම අවුරුද්දකම වගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මේ ඒකකය හා සම්බන්ධව ප්‍රශ්න රාශියක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒක නිසා ආදරණීය දුවේ පුතේ මේ ඒකක කොටස ඊටාම වැදගත්. ඒ වගේම මේකේ තියෙන දැනුමත් ඊටාම වැදගත්. ඉතින් ඒ පිළිබඳව ඔබ අධ්‍යයනය කිරීම සඳහා දැන් සූදානම් වන්න. හොඳයි. දැන් මොකද්ද මේ සමායෝජනය කියලා අපි හඳුන්වන්නේ? දැන් ඔන්න අපි මෙහෙම ඉගෙන ගමුකෝ. ඈත යන පුද්ගලයෙකුට කිසියම් දුරකින් යන පුද්ගලයෙකුට අප්පුඩියක් ගහලා කතා කරොත් එහෙම ඔහු හැරිලා බලනවා. තවත් උදාහරණයක් ගමු. රසවත් ආහාරයක් ඔබ වෙතට ගෙනලා දුන්නොත් අපේ කේට ග්‍රන්ථිවල කේටේ ස්රාවය වෙන්න පටන් ගන්නවා. දහවල් වන විට උෂ්ණත්වය වැඩි වුණාම අපේ දේහයේ දහඩිය දැමීම ආරම්භ වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති බාහිර පරිසරයේ සිදුවන කිසියම් වෙනසක් නිසා තමයි ඒ සියලුම අවස්ථාවන් ටික සිද්ධ වුනේ, ප්‍රතිචාරයන් ටික සිද්ධ වුනේ. ඒ කියන්නේ ආදරණීය දුවේ පුතේ ඈත යන පුද්ගලයෙකුට අත්පොඩි හඬ තමයි බාහිර පරිසරයේ සිදුවන වෙනස. එතකොට අපි හඳුන්වන ඒ වගේ බාහිර පරිසරයේ සිදුවන වෙනසක් අපේ මේ ඇස, කන, නාසය, දිව සම වගේ සංවේදී ඉන්ද්‍රයන්ට දැනෙන විදිහේ බාහිර පරිසරයේ සිදුවන වෙනසකට අපි උත්තේජයක් කියලා හඳුන්වනවා. එහෙමනම් උත්තේජයක් කියන්නේ මොකද්ද? ඇස, කන, දිව, නාසය සම ආදී සංවේදී ඉන්ද්‍රයන්ට දැනෙන බාහිර පරිසරයේ සිදුවන වෙනසක්. ඒතර ආදරණීය දුවේ පුතේ, ඒ වගේ උත්තේජයකට අපේ ශරීරයේ විවිධ වෙනස්කම් සිද්ධ කර ගන්නවා. දැන් අර ඈත යන පුද්ගලයාට අත්පුඩි හඬ ඇසුනම ඔහු හැරිලා බැලුවානේ. ඒතර හැරිලා බැලුවේ ඔහුගේ බෙල්ලේ පේශිය උපයෝගී කරගෙන. එතකොට අර දහවල් වන විට රස්නේ වැඩි වුණාම දහඩිය දැමීම සිදු වුණේ අපේ ස්වේද ශ්‍රාවී ග්‍රන්ථි මගින්. එතකොට මේ සෑම අවස්ථාවකදීම වෙන්නේ උත්තේජයක් වුණාම උත්තේජයක් ලැබුණම ඒ උත්තේජය සඳහා ප්‍රතිචාරයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ ජීවීන් සතුව හැකියාවක් තියෙනවා, ඔබ දන්නවා ජීවීන් සතුව හැකියාවක් තියෙනවා උත්තේජවලට ප්‍රතිචාර දක්වීමේ හැකියාව. ජීවීන් සතුව පවතින මේ උත්තේජවලට ප්‍රතිචාර දක්වීමේ හැකියාව අපි උද්දීපිතාව කියලා හඳුන්වනවා. උත්තේජවලට ප්‍රතිචාර දක්වීමේ හැකියාව උද්දීපිතාව කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි උත්තේජවලට ප්‍රතිචාර දක්වීම සඳහා අපේ දේහ තුල කිසියම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අපි අනේ හඳුන්වන්නේ සමායෝජනය කියලා. උත්තේජවලට ප්‍රතිචාර දක්වීමේ ක්‍රියාවලිය තමයි සමායෝජනය කියන්නේ. ඒතර දැන් ඔබ දන්නවා එහෙමනම් උත්තේජයක් කියන්නේ මොකද්ද කියලා. සංවේදීන්ද්‍රයන්ට දැනෙන බාහිර පරිසරයේ සිදුවන වෙනසක්. එතකොට මේ උත්තේජ අපි ලබා ගන්නේ සංවේදී ඉන්ද්‍රිය වලින්. සංවේදී ඉන්ද්‍රියම නම් පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, සම ආදී විදිහට. එතකොට ඇසෙන් අපි ආලෝකය එහෙමත් නැත්නම් දෘෂ්ටිය ලබා ගන්නවා, සංවේදනය කර ගන්නවා. කනෙන් ශබ්දය, දිවෙන් රසය, ඒ වගේම නාසයෙන් ගන්ධය, සමෙන් වේදනාව, උණුසුම වගේ ප්‍රතිග්‍රහණයන් ලබා ගන්නවා, සංවේදනයන් ලබා ගන්නවා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, දැන් සංවේදී ඉන්ද්‍රිය වලින් උත්තේජ ලබා ගන්නවා වගේම තමයි ප්‍රතිචාර දක්වීම සඳහා අපේ දේහයේ තියෙන්නේ කාරක. ඒතර අපි ඒවට හඳුන්වන්නේ කාරක කියලා. ඒතර දැන් ඔබ ඉස්සලා ඉගෙන ගත්තා මේ කාරක කියන එක දෙයාකාර වෙන්න පුළුවන්. කාරක දෙයාකාරයි. මොනවාද ඒ වර්ග දෙක? එකක් තමයි පේශි. අර ඈත යන පුද්ගලයා හැරිලා බැලුවේ පේශි වලින්නේ. ඒතර ප්‍රතිචාර දක්වේ පේශියකින්. රත්තුණු දෙයක අත ගැටුනම අත ඉවතට ගන්න බලපාන්නේ අපේ අතේ පේශි. ඒ වගේම තමයි ග්‍රන්ථි. ඒතර ප්‍රතිචාර දක්වීම සඳහා ග්‍රන්ථි සමහර වෙලාවට උපයෝගී වෙනවා. දැන් මේ රසවත් ආහාරයක් අපි දැක්කපුවම කටට කේටේ ශ්‍රාවය වෙන්නේ කේට ග්‍රන්ථි උපයෝගී කරගෙනනේ. ඒ වගේම තමයි දහවල් වෙනකොට දහඩිය දාන්නේ සමේ තියෙන ස්වේද ග්‍රන්ථි උපයෝගී කරගෙන. එතකොට මේ ප්‍රතිචාර දක්වන්න මේ කාරක දෙයාකාර වෙනවා ග්‍රන්ථි සහ පේශි විදිහට. හොඳයි ආදරණීය දුවේ පුතේ, එතකොට මේ සමායෝජනයේදී සිද්ධ වෙන්නේ මේ සංවේදී ඉන්ද්‍රියත් ඒ වගේම මේ කාරක කියන මේ අවයවත් අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ අපේ දේහයේ තියෙන ස්නායු පද්ධතිය. දැන් උතනදී අපිට මෙන්න මේ වගේ කාරණයක් ගැන කතා කරන්න තියෙනවා. මොකක්ද? අපේ දේහයේ සිද්ධ වෙන මේ සමායෝජන ක්‍රියාවලිය ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. සමායෝජන ක්‍රියාවලිය ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි ස්නායුක සමායෝජනය, අනිත් ක්‍රමේ තමයි අස්නායුක සමායෝජනය. ආදරණීය දුවේ පුතේ, ස්නායුක සමායෝජනයේදී ස්නායු සහභාගීත්වයකින් තමයි මේ සමායෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ ස්නායු පද්ධතිය එතනදී උදව් වෙනවා. හැබැයි අස්නායුක සමායෝජනය කියන ක්‍රියාවලියේදී ස්නායු සහභාගීත්වයකින් තොරව හෝමෝන නම් වූ රසායනික ද්‍රව්‍යයක් මගින් තමයි මේ සමායෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා ආදරණීය දුවේ පුතේ, අපි ඒට අස්නායුක සමායෝජනය කියන නම පාවිච්චි කරනවා, භාවිත කරනවා. ඒවගේම තමයි මේ ස්නායුක සමායෝජන ක්‍රියාවලිය වේගවත් ක්‍රියාවලියක්. ඉතාම ඉක්මනින් මේ ස්නායුක සමායෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. රත්තුණු දෙක අත ගැටුනම ඉතා වේගින් අපි අත ඉවතට ගන්නවනේ. නමුත් මේ අස්නායක සමායෝජනය කියන එක තරමක් වේගය අඩු ක්‍රියාවලියක්. ඒ වගේම තමයි ස්නායක සමායෝජන ක්‍රියාවලිය කෙටි කාලයක් තුල පමණයි පවතින්නේ. නමුත් අස්නායක සමායෝජනය දිගු කාලයක් පවතින්න පුළුවන්. පැවතීමේ හැකියාව තියෙනවා. ඒතර දැන් ඔබ දන්නවා එහෙමනම් මේ ස්නායක සමායෝජනය හා අස්නායක සමායෝජනය අතර වෙනස්කම් මොනවද කියලා. ඒතර ස්නායක සමායෝජනයේදී ස්නායු සහභාගීත්වයකින් සිදු වෙනවා. අස්නායක සමායෝජනයේදී හෝමෝන නම් වූ රසායනික ද්‍රව්‍යයක් මගින් තමයි සමායෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ස්නායක සමායෝජනයේ වේගවත් ක්‍රියාවලියක්, අස්නායක සමායෝජනය වේගය අඩු ක්‍රියාවලියක්. ඒ වගේම ස්නායක සමායෝජනයේ කෙටි කාලයක් තුල පමණයි පවතින්නේ, අස්නායක සමායෝජනය දිගු කාලයක් පවතින්න පුළුවන්. මේ ස්නායක සමායෝජන ක්‍රියාවලිය ගැන කතා කරනකොට මේ ස්නායු පද්ධතියට හිමි වෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපේ ස්නායු පද්ධතිය සැලකුවම, මානව ස්නායු පද්ධතිය සැලකුවම මේ ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් අපිට අඳුන ගන්න පුළුවන්. ඒ තමයි මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. දුවේ පුතේ, මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කියන්නේ මානවයින්ගේ මොළය හා සුෂුම්නාව කියන ප්‍රධාන ව්‍යුහ දෙක ඇතුළත් මේ පද්ධතියට. ඒ වගේම තමයි මේ මධ්‍ය ස්නායු පද්ධතියේ මේ මොළයෙන් සහ සුෂුම්නාවෙන් ආරම්භ වෙන ස්නායු, මේ ආරම්භ වෙන ස්නායු ටික ඒක රාශී වෙලා තමයි පර්යන්ත ස්නායු පද්ධතියේ ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මධ්‍ය ස්නායු පද්ධතියයි තියෙන්නේ මොළයයි සුෂුම්නාවයි, පර්යන්ත ස්නායු පද්ධතියයි තියෙන්නේ ස්නායු ටික. එතකොට මේ පර්යන්ත ස්නායු පද්ධතියේ මේ ස්නායු ටික මොළයෙන් ආරම්භ වෙන කපාල ස්නායු යුගල් 12කිනුත්, සුෂුම්නාවෙන් ආරම්භ වෙන සුෂුම්නා ස්නායු යුගල් 31කිනුත් සමන්විත වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තම ඔබ දැන් ඉගෙන ගත්තනේ මොළය හා සුෂුම්නාව කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා. අපි අධ්‍යයනයේ පහසුව සඳහා මේ මොළය ප්‍රධාන ප්‍රදේශ තුනකට වෙන් කර ගන්නවා. ඒ තමයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය හා සුෂුම්නා ශීර්ෂකය. අපි දැන් ඉදිරියේදී කතා කරනවා මේ මස්තිෂ්කයේ, අනුමස්තිෂ්කයේ, සුෂුම්නා ශීර්ෂකයේ ආදී කොටස් වලින් මොන වගේ දෙයක්ද ඉටු වෙන්නේ කියන එක. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, අපි දැන් ඉගෙන ගත්තනේ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා වෙනම තව කොටසක් තියෙනවා කියලා. ওই පර්යන්ත ස්නායු පද්ධතියේ තියෙන මේ කපාල ස්නායු හා සුෂුම්නා ස්නායු අතර තියෙන මේ ගැංග්ලියා සමූහ, අපි පස්සේ ඉගෙනම මේ ගැංග්ලියා කියන්නේ මොකක්ද කියලා, මේ ගැංග්ලියා සමූහයක් එකතු වෙලා හැදිලා තියෙනවා ස්වයංසාධක ස්නායු පද්ධතිය කියලා තවත් පද්ධතියක්. ඒ ස්නායු පද්ධතිය තුලම තියෙන තවත් උපපද්ධතියක්. මේ ස්වයංසාධක ස්නායු පද්ධතියේ තවත් උපපද්ධති දෙකක් තියෙනවා. ඒ තමයි අනුවේගී ස්නායු පද්ධතිය හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ඒතර අපි දැන් මේ පාඩම කරගෙන යන අතරතුරේදී ඔබට මේ එක එක කොටස් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුතේ හොඳ අවධානයකින් අපි මේ පාඩමට සම්බන්ධ වෙමු. හොඳයි. දැන් අපි මුලින්ම කතා කරමුකෝ මධ්‍ය ස්නායු පද්ධතිය ගැන. එතකොට ආදරණීය දුවේ පුතේ, මධ්‍ය ස්නායු පද්ධතියට ඉතාම වැදගත් වටින, ඒ වගේම කාර්යයන් රාශියක් ඉටු කරන ප්‍රධාන අවයවයන් දෙකක් සමන්විත වෙනවා. ඒ තමයි මොළය සහ සුෂුම්නාව. මේ මොළය හා සුෂුම්නාව කියන කොටස් දෙක ගත්තම මේ කොටස් දෙකට ඉතාම ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒ තමයි දැන් මොළය කපාල අස්තියෙන් ආවරණය වෙලා තියෙනවා, සුෂුම්නාව කශේරුවෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ කශේරුව තුලින් තමයි සුෂුම්නාව පහළට ගමන් කරන්නේ. කශේරුව කියන්නේ කොඳු වැටපළනේ. ඒතකොට කපාල අස්තිය කියන්නේ අපේ හිස් කපල. එතකොට හිස් කබලෙන් තමයි මොලේ ආරක්ෂා වෙලා තියෙන්නේ, සුෂුම්නාව ආරක්ෂා වෙලා තියෙන්නේ කෂේරුවෙන්. එතකොට අන්න අස්තිමය ආවරණයක් ලැබිලා තියෙනවා. දෙවනි එක තමයි මොලය හා සුෂුම්නාව කියන ප්‍රධානමයේ අවයවයන් දෙක වටා ආරක්ෂිත පටල තුනක් තියෙනවා. මේ ආරක්ෂිත පටල තුනට අපි පොදුවේ නම් කරනවා මෙනෙන්ජීය පටල කියලා. එතන මේ මෙනෙන්ජීය පටල වලින් මොලයට ආරක්ෂාව දෙනවා, සුෂුම්නාවටත් ආරක්ෂාව දෙනවා. ඒ වගේම තමයි ඔය මෙනෙන්ජීය පටල අතර තියෙන කුහරය තුලත් මොලේ හා සුෂුම්නාවේ තියෙනවා. තව මධ්‍යනාලය කියලා ඉත කුඩා කුහරයක් තියෙනවා. මේ මධ්‍යනාලය තුලත් මොලේ ඇති කුහර තුලත් මෙනෙන්ජීය පටල අතරත් පිරීලා තියෙනවා මස්තිෂ්ක සුෂුම්නා තරලය කියලා තරලයක්. මස්තිෂ්ක සුෂුම්නා තරලය. මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් මොලය හා සුෂුම්නාව කම්පන වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි මොලය හා සුෂුම්නාව ශුද්‍ර ජීවි ආසාදන වලින් වළක්වනවා. ඒ විතරක් නෙවෙයි, මොලය හා සුෂුම්නාවට තෙතමනේ ලබා දෙනවා. ඒ කියන්නේ විජලණයෙන් වළක්වනවා, විජලණයෙන් ආරක්ෂා කරනවා. එතකොට ආදරණීය දුවේ පුතේ, මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් කරන කාර්යයන් තුනක් ඉගෙන ගත්තා. ඒ තමයි මොලය හා සුෂුම්නාව කම්පන වලින් ආරක්ෂා කිරීම, මොලය හා සුෂුම්නාව විජලණයෙන් ආරක්ෂා කිරීම, ඒ වගේම ශුද්‍ර ජීවි ආසාදන වලින් වළක්වා ගැනීම. එතකොට දැන් ඔබ ඉගෙන ගත්තා මේ මධ්‍ය ස්නායු පද්ධතියට ආරක්ෂා සපයන ප්‍රධාන ක්‍රම තුනක්. එකක් තමයි අස්තිමය ආවරණය, කපාලස්තිය හා සුෂුම්නාව ආවරණය කළ තියෙන කශේරුව. දෙවැනි එක තමයි මෙනෙන්ජීය පටල. තුන්වැනි එක මස්තිෂ්ක සුෂුම්නා තරලය. එක දියරයක්. අපි ඊළඟට ඉගෙන ගමු මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් තුන. ප්‍රධාන කොටස් තුන. අපි දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා, මොලය හා සුෂුම්නාව කියලා. මොලයට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය හා සුෂුම්නා ශීර්ෂකය. දැන් මේ මස්තිෂ්කය ගත්තම අපේ මොලේ තියෙන, මානව මොලේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි, විශාලතම කොටස තමයි මස්තිෂ්කය. ඒ වගේම මේ මස්තිෂ්කයේ මතුපිට රැලි ගැහිලා තියෙනවා. ඒ කියන්නේ සංවලිත වෙලා තියෙනවා. ඒ වගේම වම් සහ දකුණු ලෙස අර්ධගෝල දෙකක් විදිහට තමයි මස්තිෂ්කය පවතින්නේ. මේ මස්තිෂ්කයෙන් ප්‍රධාන කාර්යයන් තුනක් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි ඔය ඉගෙනීම, මතකය, බුද්ධිය, කතනය, තීරණ ගැනීම වගේ උසස් මානසික ක්‍රියාවන් පාලනය කිරීම. ඒ වගේම ඔබ දන්නවා අපේ දේහයේ තියෙනවානේ මේ පේශි, ඉච්ඡානුග පේශි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි සිතාමතා පාලනය කරන, මොලේ අනුදැනුමක් සහිතව පාලනය වෙන පේශි. අන්න ඒ ඉච්ඡානුග පේශි චලන සමායෝජනයත් සිදු කරන්නේ මේ මස්තිෂ්කයෙන්. ඒ වගේම තමයි ඇස, කන, දිව, නාසය කියන ප්‍රධාන සංවේදී ඉන්ද්‍රියන් හතරකින් එන සංවේදන ලබා ගන්නෙත් මස්තිෂ්කයෙන්. නමුත් මේ සමෙන් ලබා ගන්න සංවේදන මුලින්ම ගමන් කරන්නේ සුෂුම්නාවට. සමෙන් ලබා ගන්න සංවේදන ගමන් කරන්නේ මුලින්ම සුෂුම්නාවට. නමුත් ඇස, කන, දිව, නාසය කියන ප්‍රධාන සංවේදී ඉන්ද්‍රියන් හතරෙන් එන සංවේදන ලබා ගන්නෙ මස්තිෂ්කයෙන්. එහෙමනම් අපි දැන් කරුණු තුනක් ඉගෙන ගත්තා. මස්තිෂ්කයෙන් ඉටුවන කාර්යයන් තුනක්, ඉගෙනීම, මතකය, බුද්ධිය, තීරණ ගැනීම, කතනය වගේ උසස් මානසික ක්‍රියාවන් පාලනය කිරීම, ඉච්ඡානුග පේශි චලන සමායෝජනය සහ සංවේදන ලබා ගැනීම. අපි ඊළඟට ඉගෙන ගමු අනුමස්තිෂ්කය ගැන. ද්වේපතේ මේ අනුමස්තිෂ්කය කියලා කියන්නේ මස්තිෂ්කයට පහලින් මොළයේ අපරව තමයි පිහිටන්නේ. මොළයේ අපරව කියන්නේ මොළයේ පිටුපසින් තමයි පිහිටන්නේ. ඒතර අපි මේකට කුඩා මොළය කියලා හඳුන්වනවා. මෙයත් මතුපිට අතිශයින් රැලි ගැසුණු ස්වභාවයක් දකින්න ලැබෙනවා. අතිශයින් සංවලිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි වම් සහ දකුණු ලෙස අර්ධගෝල දෙකක් විදිහට තමයි පවතින්නේ. අනුමස්තිෂ්කයේ කාර්ය වෙන්නේ දේහයේ සමතුලිතතාවය පාලනය කිරීම, ඒ වගේම ඉරියව් පවත්වා ගැනීම, දේහයේ ඉරියව් පවත්වා ගැනීම සහ සමතුලිතතාවය, ඒ වගේම ඉච්ඡානුග පේශි චලන සමායෝජනයත් මෙයට අයත් වෙනවා. ඒ වගේම තමයි සුෂුම්නා ශීර්ෂකය කියන්නේ. ද්වේපුතේ සුෂුම්නා ශීර්ෂකය තියෙන්නේ අනුමස්තිෂ්කයට පිටුපසින් අදරව. අනුමස්තිෂ්කයට පිටුපසින් අදරව. එතකොට මේයින් තමයි ආරම්භ වෙන්නේ සුෂුම්නාව. සුෂුම්නා ශීර්ෂකයේ සිට සමයි සුෂුම්නාව ආරම්භ වෙලා පහළට ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රධාන කාර්යය වෙන්නේ අපේ දේහයේ සිදුවෙන විවිධ අනිච්ඡානුක ක්‍රියාවන් තියෙනවනේ. ඒ අනිච්ඡානුක ක්‍රියාවන් බොහෝමයක් පාලනය කරන්න මේ සුෂුම්නා ශීර්ෂකයේ වැදගත් වෙනවා. ඒ තමයි හෘද ස්පන්දන වේගය පාලනය කිරීම, ශ්වසන වේගය පාලනය කිරීම සහ වමනය, කැස්ස, කිවිසුම් යාම, ඉක්කාව වගේ ප්‍රතීක ක්‍රියාවන් පාලනය කරන්නෙත් සුෂුම්නා ශීර්ෂකයෙන්මයි. ද්වේපුතේ අපි ප්‍රතීක ක්‍රියා කියන්නේ මොනවද කියලා අපි මේ පාඩමේ ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට මේ මොලේන් සිදුවන සමහර ප්‍රතීක ක්‍රියා පාලනය කරන්නේ මේ සුෂුම්නා ශීර්ෂකයෙන් බව දැනගත යුතුයි. වමනය, කැස්ස, කිවිසුම් යාම, ඉක්කාව වගේ උදාහරණ අපිට ඒකට ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තමයි සුෂුම්නාව. දැන් අපි කතා කරේ මොලේ ගැන. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ සුෂුම්නාව ගැන. මේ සුෂුම්නා ශීර්ෂකයේ සිට කශේරුව තුලින් පහළට ගමන් කරන ස්නායු රැහැනක් තමයි සුෂුම්නාව කියලා හඳුන්වන්නේ. ආදරණීය ද්වේපුතේ, මේ සුෂුම්නාවේ විවිධ ස්ථානවලින් සමමිතිකව සුෂුම්නාව දෙපසට සුෂුම්නා ස්නායු ආරම්භ වෙනවා. එතකොට ඒ ආරම්භ වෙන්නේ සුෂුම්නා ස්නායු යුගල් විදිහට. සෑම ස්ථානයකින්ම සුෂුම්නා ස්නායු යුගලයක් ආරම්භ වෙනවා. එතකොට ඒ වගේ යුගල් 31ක් තියෙන බව අපි ඉගෙන ගත්තා. එතකොට මේ සුෂුම්නාව පිළිබඳව කතා කරනකොට ඔබේ පෙළපොත පිළිබඳව ඔබ අවධානය යොමු කරොත් එහෙම සුෂුම්නාවේ රූප සටහන දිහා බලන්න ඔබට පේනවා ඇති සුෂුම්නාවේ ප්‍රධාන ප්‍රදේශ දෙකක් තියෙනවා. පිටතින් තියෙන ප්‍රදේශය ටිකක් ලාපාටයි, ඇතුළතින් තියෙන ප්‍රදේශය ටිකක් තදපාටයි. ඔය ලාපාට ප්‍රදේශයට අපි කියනවා ශ්වේත ද්‍රව්‍ය කියලා. ඒ වගේම ඇතුළතින් තියෙන අඳුරු පැහැයෙන් යුක්ත ප්‍රදේශයට අපි කියනවා දූෂර ද්‍රව්‍ය කියලා. එතකොට මේ සුෂුම්නාවේ බාහිරින් තියෙන ශ්වේත ද්‍රව්‍ය, ඇතුළතින් තියෙන්නේ දූෂර ද්‍රව්‍ය. ආදරණීය ද්වේපුතේ, දූෂර ද්‍රව්‍ය කියලා කියන්නේ දැන් ඔබ දන්නවා මේ ස්නායු පද්ධතිය හැදිලා තියෙන්නේ ස්නායු සෛලවලින්නේ. ඔබ දන්නවා ස්නායු සෛලවල ප්‍රධාන කොටස් තියෙනවා සෛල දේහය සහ සෛල තන්තු කියලා. ඔබට මතක ඇති 11 ශ්‍රේණියේ පළමු පාඩමේදී අපි ඉගෙන ගත්ත ස්නායු සෛලවල තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා. සෛල දේහය තියෙනවා, ස්නායු තන්තු තියෙනවා. ඒ ස්නායු තන්තු ආවරණය වෙලා තියෙන මයලින් කොපු වලින් කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේ කොටස්. එතකොට මේ ස්නායු තන්තු ටික තමයි මේ ශ්වේත ද්‍රව්‍ය ප්‍රදේශයේ තියෙන්නේ. දූෂර ද්‍රව්‍ය ප්‍රදේශයේ තියෙන්නේ සෛල දේහ. වැඩිපුර තියෙන සෛල දේහ. ඒ නිසා තමයි මේ ප්‍රදේශය ටිකක් අලු පාටකින් යුක්ත වෙලා තියෙන්නේ. සුදු පාටකින් තියෙන ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍ය. දැන් සුෂුම්නාවේ බාහිරින් ශ්වේත ද්‍රව්‍ය, ඇතුළතින් දූෂර ද්‍රව්‍ය තියෙනවා වගේ තමයි ද්වේපුතේ මොළයේ ගත්තම මොළයේ තියෙන්නේ දූෂර ද්‍රව්‍ය පිටතින්, ශ්වේත ද්‍රව්‍ය ඇතුළතින්. අන්න ඒක දෙපැත්තටයි තියෙන්නේ. ඒතොර අන්න මතක තියාගන්න ඕන කාරණාව. ඔබ එක් කරුණක් පිළිබඳව ඔබ මේ හොඳින් මතක තියාගත්තා නම් හරි. ඒකේ අනිත් පැත්තනේ. ඒතොර අනිත් එකට එන්නේ. ඒතොර සුෂුම්නාවේ තියෙන්නේ ශ්වේත ද්‍රව්‍ය පිටතින්, දූෂර ද්‍රව්‍ය ඇතුළතින්. මොළයේ ඒක අනිත් පැත්ත. මොළේ තියෙන්නේ ශ්වේත ද්‍රව්‍ය ඇතුළතින්, දූෂර ද්‍රව්‍ය පිටතින්. හොඳයි. එතකොට මේ සුෂුම්නාව ගැන කතා කරනකොට සුෂුම්නාවේ සිට ආරම්භ වෙනවා සුෂුම්නා ස්නායු. එතකොට මේ සුෂුම්නාවෙන් සිදු කරන ප්‍රධානම කාර්යය තමයි සමෙන් ලබා ගන්නා සංවේදනවලට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම. එතකොට මේ ගොඩක් වෙලාවට අනිච්ඡානුග ක්‍රියාවලියක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. අනිච්ඡානුග කියලා කියන්නේ අපි සිතාමතා නෙමෙයි මේ ක්‍රියාවලින් සිදු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට රත්තුණු දෙයක අත ගැටණු විට අත ඉවතට ගන්න අවස්ථාවක් සැලකුවොත් අපි ඒක හිත හිතා නෙමෙයි කරන්නේ. ඒක ඉබේම සිදුවෙන ක්‍රියාවලියක්. අත ඉවතට ගැනීම ඉබේමයි සිදුවෙන්නේ. අන්න ඒ වගේ ප්‍රතිචාරයන් දක්වන්නේ සුෂුම්නාවෙන්. එහෙමනම් සමෙන් ලබා ගන්නා සංවේදනවලට අනිච්ඡානුකූල ප්‍රතිචාර දක්වීම තමයි සුෂුම්නාවේ ප්‍රධාන කාර්යය වෙන්නේ. හොඳයි. ද්වේපුතේ දැන් මොළය සුෂුම්නාව සහ මේ අපේ ස්නායු සහිත මේ ස්නායු පද්ධතිය හැදිලා තියෙන ව්‍යුහමය ඒකකය තමයි ස්නායු සෛල නැත්නම් නියුරෝන. ඔබ දන්නවා නියුරෝන වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ නියුරෝන වර්ග තුන? ඔබ දන්නවා සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන සහ චාලක නියුරෝන. එතකොට මේ ව්‍යුහමය ඒකකයනේ නියුරෝන කියලා කියන්නේ. ඒ වගේම ස්නායු පද්ධතියේ කාර්ය කරන කෘත්‍යමය ඒකකයකුත් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි ප්‍රතීක චාපය කියන්නේ. දැන් ඔබට මතක ඇති ඔබ ඉගෙන ගන්න ඇති මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය ගැන කතා කරනකොට වකුගඩුවේ තිබ්බනේ කෘත්‍යමය ඒකකයක් බ්‍රොක්කානු කියලා. ඒ වගේ තමයි මේ ස්නායු පද්ධතියේ තියෙන කෘත්‍යමය ඒකකය තමයි ප්‍රතීක චාපය කියන්නේ. එතකොට ආදරණීය ද්වේපතේ ඔබේ පෙළපොත පිළිබඳව අවධානය යොමු කරපුවම ඒ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයේ රූපසටහනක් දීලා තියෙනවා. ඔබ ඒක බලන්න. එතකොට එහි දීලා තියෙන්නේ රත්තුණු දෙයක අත ගැටනම අත ඉවතට ගැනීමට අදාළ සිදුවීමක්. එතකොට රත්තුණු දෙයක අත ගැටනකොට අපේ අතේ සමෙන්නේ මේ සංවේදනය ලබා ගන්නෙ. එතන සමෙන් ලබා ගන්න සංවේදනය නැත්නම් ඒ ආවේගය ස්නායු සෛල ඔස්සේ ගමන් කරනවා අපේ සුෂුම්නාව වෙත. පසුව සුෂුම්නාවේ සිට නැවත අපේ අතේ පේශි වලට මේ ආවේගය අරගෙන එනවා. එතකොටනේ අපි අත ඉවතට ගන්නෙ. එතකොට මේ ගමන් මාර්ගය අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. සමය වූ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. සමය වූ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. එතන මේ උත්තේජනය සංවේදක නියුරෝන මගින් සුෂුම්නාව වෙතට අරගෙන යනවා. සුෂුම්නාව තුල අන්තර්හාර නියුරෝනය හරහා චාලක නියුරෝනයට මේ ආවේගය ගෙන යනවා. චාලක නියුරෝනය මගින් කාරකේ නැත්තම් අතේ පේශිවලට ආවේගය ගෙන යනවා. දැන් ඔබ අවධානය යොමු කරන්න ඇති මේ ආවේග ගමන් කරපු ගමන් මාර්ගය. එතකොට සමෙන් ලබා ගන්නා සංවේදනය සංවේදක නියුරෝන මගින් තමයි සුෂුම්නාවට ගෙන යන්නේ. සුෂුම්නාව තුල අන්තරහාර නියුරෝන තුලින් ආවේග සන්නයනය සම්ප්‍රේෂණය කරනවා. ඒ වගේම තමයි සුෂුම්නාවේ සිට කාරකයේ වෙතට ආවේගය ගෙන යන්නේ චාලක නියුරෝන වලින්. එතකොට ආදරණීය ද්වේපතේ මෙන්න මේ කොටසට එහෙමත් නැත්නම් මේ ඔය සියලුම කොට අපි දැන් ඉගෙන ගත්තේ සංවේදී ඉන්ද්‍රිය, සංවේදක නියුරෝණය, අන්තරහාර නියුරෝණය, චාලක නියුරෝණය සහ කාරකය මේ ගමන් මාර්ගයේ ගමන් කරපු විදිහ ඔන්න ඔය සම්පූර්ණ කොටසටම තමයි අපි කියන්නේ ප්‍රතීක චාපය කියලා. ඒතර ඔබට විභාගයේදී මේ ප්‍රතීක චාපය කියන දේ අපිට ලියන්න එන්න පුළුවන්, හිස්තැන් පුරවන්න එන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබට මේ ප්‍රතීක චාපයක රූපසටහනක් දීලා ඔබට නම් කරන්න තියෙන්නත් පුළුවන්, ඒ වගේම හිස්තැන් පුරවන්න තියෙන්නත් පුළුවන්, ඒ සම්බන්ධව ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබට දැන් මේ පිළිබඳ ගැටලුවක් නැතුව ඇති. මොකද ප්‍රතීක චාපය පටන් ගන්නේ අපි ආරම්භ කරන්නේ සංවේදීන්ද්‍රියෙන්. සංවේදී ඉන්ද්‍රිය වල සිට සුෂුම්නාවට නැත්නම් මධ්‍ය ස්නායු පද්ධතියට ගෙනියන්නේ සංවේදක නියුරෝන වලින්. ඒ වගේම මධ්‍ය ස්නායු පද්ධතිය තුල ආවේග සන්නයනය කරන්නේ සම්ප්‍රේෂණය කරන්නේ අන්තර්හාර නියුරෝන වලින්. ඒ වගේම සුෂුම්නාවේ සිට කාරකයට මේ ආවේග සම්ප්‍රේෂණය කරන්නේ චාලක නියුරෝන වලින්. හොඳයි. අපි ඊළඟට කතා කරමු ආදරණීය ද්වේපුතේ අපේ දේහයේ සිදුවෙන සමහර ක්‍රියාවලින් සිදුවෙනවා ඒව අනිච්ඡානුගයි, ඒ වගේම ෂණික ප්‍රතිචාර. දැන් උදාහරණයක් විදිහට මම අර ඉස්සෙල්ලා හැම වෙලෙම ගත්ත උදාහරණය. රත්තුණු දෙයක අත ගැටනම අත ඉවතට ගැනීම. පාදයේ කටුවක් කරනවා නම් පාදයේ ඉවතට ගැනීම. ඔය වගේ සිදුවීමක් ගැන හිතන්නකෝ. දැන් ඒක ඇත්තටම ඒ උත්තේජය ලැබුණු වහාම අපි හිතාමතා කරන දෙයක් නෙවෙයි. අනිච්චානුගව ඉබේම ඒ වගේම ෂණිකව සිදුවෙන ක්‍රියාවලිය. මෙන්න මේ වගේ ක්‍රියාවන් තියෙනවා. කිසියම් උත්තේජයකට දක්වන අනිච්චානුගවුත් ෂණිකවුත් ප්‍රතිචාරයකට අපි කියනවා ප්‍රතීක ක්‍රියාවක් කියලා. ප්‍රතීක ක්‍රියා ඔන්න වටලව ගන්න එපා පුතේ. ප්‍රතීක චාපයයි වෙනයි ප්‍රතීක ක්‍රියා වෙනයි. කිසියම් උත්තේජයකට දක්වන අනිච්චානුගවුත් ෂණිකවුත් ප්‍රතිචාරයකට අපි කියනවා ප්‍රතීක ක්‍රියාවක් කියලා. දුවේ පුතේ ප්‍රතීක ක්‍රියා තියෙන වර්ග දෙකක්. අපි දැන් මේක අධ්‍යයනය කිරීමේ පාසුව සඳහා වර්ග කරගන්නවානේ. ඒතොර ප්‍රතීක ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මොලේන් නැති කරන කපාල ප්‍රතීක ක්‍රියා. ඒ වගේම සුෂුම්නාවෙන් නැති කරන සුෂුම්නා ප්‍රතීක ක්‍රියා. කපාල ප්‍රතීක ක්‍රියා සහ සුෂුම්නා ප්‍රතීක ක්‍රියා. ඒතර කපාල ප්‍රතීක ක්‍රියාවලට උදාහරණ විදිහට කැස්ස, කිවිසුම් යාම, කේටය ශ්‍රාවී වීම, ආහාර ගිලීම වගේ මේ අපේ මුහුණ ආශ්‍රිතව සිදුවෙන ප්‍රධාන ප්‍රතීක ක්‍රියාවන් සලකන්න පුළුවන්. ඒව පාලනය වෙන්නේ මොලේන්. කපාල ප්‍රතීක ක්‍රියා. සුෂුම්නා ප්‍රතීක ක්‍රියාවක් කියලා කියන්නේ දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව සුෂුම්නාවෙන් පාලනය කරන ගොඩක් වෙලාවට සමෙන් ලබා ගන්න සංවේදනනේ. ඒතර රත් වූ දෙයක අත ගැටුණු විට අත ඉවතට ගැනීම, පාදයේ කටුවක් කරන විට පාදයේ ඉවතට ගැනීම, අන්න ඒ වගේ ක්‍රියාවලින් බොහෝමයක් පාලනය කරන්නේ සුෂුම්නාවෙන්. එහෙමනම් ඒවාට අපි කියනවා සුෂුම්නා ප්‍රතීක ක්‍රියා කියලා. එහෙමනම් දැන් ඔබ දන්නවා ප්‍රතීක ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. කපාල ප්‍රතීක ක්‍රියා සහ සුෂුම්නා ප්‍රතීක ක්‍රියා කියලා. ආදරණීය දුවේ පුතේ, ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට ඔබට මතක ඇති පර්යන්ත ස්නායු පද්ධතියේ තවත් උපපද්ධතියක් විදිහට තියෙනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය. ස්වයං සාධක කියන වචනේ ඇතුළෙම තියෙන්නේ ඉබේ සිදුවෙන කියන එක. ඒ කියන්නේ අපේ දේහය තුළ, මානව දේහය තුළ අනිච්චානුගව පාලනය වෙන, ඉබේම පාලනය වෙන ක්‍රියාවලින් කීපයක් තියෙනවා. දැන් උදාහරණයක්, හෘද ස්පන්දන වේගය සිදුවෙන එක අඩු වැඩි වෙන එක, ශ්වසන වේගය අඩු වැඩි වෙන එක, දහඩිය දාන එක නේද? ඒ වගේම ආහාර මාර්ගයේ චලන, අපි දන්නා ක්‍රමාකොංචන චලන කියලා කියන්නේ නේද? ඇසේ කණිනිකාවේ සිදුර පාලනය වෙන එක, අන්න ඒ වගේ බොහෝ ක්‍රියාවලින් පාලනය කරන්න අපේ වෙනම පද්ධතියක් තියෙනවා. ඒ තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. දේහයේ අනිච්චානුගෝ සිදුවන බොහෝ ක්‍රියාවලින් පාලනය කරන්නේ මේ මගින්. සුෂුම්නාව දෙපස පිහිටි ගැංග්ලියා ශ්‍රේණියකින් තමයි මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. ඒක මොලේ මගින් තමයි මේ පාලනය වෙන්නේ. ගැංග්ලියා සමූහයක් කියලා කියන්නේ ස්නායු සෛල ගොනු, ස්නායු සෛල ගොනු ඒක රාශී වෙලා හැදුණු තැනකට අපි කියනවා මේ ගැංග්ලියා කියලා. ඒ වගේ ගැංග්ලියා සමූහයක් තියෙනවා මේ සුෂුම්නාව දෙපස. ඒ සුෂුම්නාව දෙපස පිහිටි ගැංග්ලියා වලින් තමයි මේ ස්නායු, මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය සමන්විත වෙන්නේ. මෙහි උපපද්ධති දෙකක් තියෙනවා. අනුවේගී ස්නායු පද්ධතිය හා ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය කියලා. දැන් ඔබට මතක තියාගන්න පහසුයි මෙන්න මේ වගේ කාරණයක්. දැන් ඔබ බියට හෝ කෝපයට පත් වූ විට අපේ දේහයේ මොනවාගේ වෙනස්කම්ද ඇති වෙන්නේ කියලා බලන්න. අන්න ඒවා පාලනය කරන්නේ බොහෝ වෙලාවට අනුවේගී පද්ධතියෙන්. ඒ වගේම ඒ අනුවේගී පද්ධතියෙන් ඒ වැඩි කරගත්ත නැත්නම් විනාශ කරගත්ත දේහයේ විවිධ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්නේ ප්‍රත්‍යනුවේගී පද්ධතියෙන්. ඒතර ඔබ මෙහෙම මත තියාගන්නකෝ, බියට හෝ කෝපයට පත් වූ විට දේහයේ සූදානම් කරන්න අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙනවා වගේම තමයි ඒ සිදුවන වෙනස්කම් ටික නැවත යථා තත්ත්වයට පත් කරන්න ප්‍රත්‍යනුවේගී පද්ධතිය උදව් වෙනවා. එතකොට අනුවේගී පද්ධතියෙන් මෙන්න මේ වගේ වෙනස්කම් වෙනවා බව ඔබට හඳුන ගන්න පුළුවන්. දැන් බියට හෝ කෝපයට පත් වුනම ඇසේ කණිනිකාව විශාල වෙනවා. ඒ වගේම අපේ කටේ කෙල හිඳෙනවා. නැත්තම් කේටයේ ශ්‍රාවයේ නිෂේධනය වෙනවා. ඒ වගේම හෘද ස්පන්දන වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම පෙනහැලේ වාතනයේ වේගවත් වෙනවා. ඒ වගේම ආහාර මාර්ගයේ ක්‍රමාකොංචන චලන මොකද වෙන්නේ? ඒවට නිෂේධනය වෙනවා, නවතිනවා. අන්න අනුවේගී පද්ධතියෙන් සිදුවෙන ක්‍රියාවලින්. ඒතර ප්‍රත්‍යනුවේගී පද්ධතියෙන් මේක නැවත යථාර්ථත්වයට පත් කරන්න කණිනිකාවේ සිදුර කුඩා කරනවා, ඇසේ කණිනිකාවේ සිදුර. ඒ වගේම කේටයේ ශ්‍රාවයේ නැවත උත්තේජනය කරනවා. හෘද ස්පන්දන වේගය අඩු කරනවා. ඒ වගේම පෙනහැලි වාතන ශීඝ්‍රතාවය අඩු කරනවා. ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන චලන වේගය උත්තේජනය කරනවා. දැන් ඔබට පේනවනේ මේ දෙක යන විදිය නේද? හරිම පහසුවයි අපට මතක තියාගන්න. එක කාරණයක් මතක තියාගන්න. බියට හෝ කෝපයට පත් වූ විට ඔබේ සිරුරේ සිදුවන වෙනස්කම් ටික අපි අධ්‍යයනය කරා නම් එය පාලනය කරන්නේ අනුවේගී පද්ධතියෙන්. එතකොට අපිට මතක තියාගන්න පුළුවන් මොනවාද මේ වෙලාවට වෙන සිදුවීම් ටික. ඒවා නැවත යථාතත්ත්වයටපත් කරන්නේ ප්‍රත්‍යනුවේගී පද්ධතිය. හොඳයි. ආදරණීය දුවේ පුතේ, එතකොට අපි අය මෙච්චරලා කතා කරේ ස්නායුක සමායෝජනය ගැන. එතකොට මේ පාඩමේ අවසාන භාගයේ තියෙනවා තවත් වැදගත් කොටසක්. ඒ තමයි අස්නායුක සමායෝජනය. දැන් මේ අස්නායුක සමායෝජනයේ ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ හෝමෝන වලින් කියලා අපි ඉගෙන ගත්තානේ. එතකොට අපි මේ හෝමෝන කියන්නේ රසායනික ද්‍රව්‍යයක් නිසා අපි මෙයට රසායනික සමායෝජනය කියන නමත් යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ හෝමෝන වල වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. ඔය සත්ව හෝමෝන වල තියෙන වැදගත් ලක්ෂණ කීපයක්. එකක් තමයි මේ හෝමෝන නිපද වෙන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි තුල. අපේ දේහේ විවිධ අන්තරාසර්ග ග්‍රන්ථි තියෙනවා. අපි මේ පාඩමේ ඉදිරියට කතා කරමු. අන්තරාසර්ග ග්‍රන්ථි තුල තමයි හෝමෝන නිපද වෙන්නේ. ඒ වගේම මේ හෝමෝන අන්තරාසර්ග ග්‍රන්ථි, එහෙමත් නැත්නම් මේකට අපි නමක් කියනවා මේ නිර්නාල ග්‍රන්ථි කියලා. මේ නිර්නාල ග්‍රන්ථි තුල නිපදන හෝමෝන දේහයේ ඒ විවිධ ස්ථානවලට පරිවහණය කරන්නේ රුධිරය මගින්. එතකොට ඔන්න රුධිරය මගින් තමයි පරිවහණය වෙන්නේ. ඒ වගේම තමයි මේ හැම හෝමෝනයකටම කිසියම් ඉලක්ක ස්ථානයක් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. ඔබට මතක ඇති 10 ශ්‍රේණියේ ප්‍රජනනය ඒකකයේදී අපි ඉගෙන ගත්තා පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවනවා FSH හෝමෝනය. මේ FSH හෝමෝනය මුළු ශරීරය පුරාම ගමන් කරාට එහි ඉලක්ක ස්ථානය වෙන්නේ ඩිම්බකෝෂය. එතකොට අන්න ඒ හෝමෝනට ඉලක්ක ස්ථානයක් තියෙනවා. LH හෝමෝනේ ඉලක්ක ස්ථානය ඩිම්බකෝෂය. ඒ වගේ. එතන හෝමෝනවල තියෙන වැදගත් ලක්ෂණයක් තමයි ඉලක්ක ස්ථානයකදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සුළු සාන්ද්‍රණයකදී අධික සක්‍රීයතාවයක් පෙන්වනවා. ඒ වගේම මේවා කාබනික රසායනික සංයෝග වෙනවා. එහෙමනම් හෝමෝනවල ලක්ෂණ අන්තරාසර්ග ග්‍රන්ථි තුල නිපද වේ, රුධිරය මගින් පරිවහණය වේ, ඉලක්ක ස්ථානවලදී ක්‍රියාත්මක වේ, සුළු සාන්ද්‍රණයකදී අධික සක්‍රීයතාවක් පෙන්වයි, ඒ වගේම කාබනික රසායනික සංයෝග වේ. මෙන්න මේ වගේ ලක්ෂණ අපිට හෝමෝනල් ලක්ෂණ විදිහට සලකන්න පුළුවන්. මිනිස් දේහය ගත්තම මිනිස් දේහයේ විවිධ අන්තරාසර්ග ග්‍රන්ථි තියෙනවා. දැන් අපේ විෂේ නිර්දේශය තුල තියෙන්නේ ඒ වගේ කිහිපයක් පමණයි. ඒ තමයි පිටියුටරි ග්‍රන්ථිය, ඒ වගේම තයිරොයිඩය, අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකා, ඒ වගේම අධිවෘක්ක ග්‍රන්ථි, පිරිමින්ගේ වෘෂණ, ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ ආදී කොටස් අපිට අන්තරාසර්ග ග්‍රන්ථි විදිහට හඳුන්වන්න පුළුවන්. මේ විවිධ අන්තරාසර්ග ග්‍රන්ථිවල විවිධ හෝමෝන නිපද වෙනවා. ඒ හෝමෝනවල විවිධ කාර්යනොත් ඉටු වෙනවා. එතකොට පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදෙන ප්‍රධාන හෝමෝන කීපයක් ඔබ ඉගෙනගෙන ඇති. එකක් තමයි FSH හෝමෝනය. FSH වලින් කරන්නේ ඩිම්බකෝෂය තුල ප්‍රාථමික සියුනිකා සෛල වර්ධනය කළ ඩිම්බ බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ඩිම්බ වර්ධනය උත්තේජනය කරනවා FSH වලින්. LH හෝමෝනෙන් ඩිම්බ මෝචනය කිරීම උත්තේජනය කරනවා. ඒ වගේම ඔබට මතක ඇති ADH කියලා හෝමෝනයක් තියෙනවා. මේ ADH හෝමෝනෙන් වකුගඩුවේ නැත්නම් වෘක්කවල වෘක්කාණුවල ජලය ප්‍රති අවශෝෂණය උත්තේජනය කරනවා. ජලය ප්‍රති අවශෝෂණය උත්තේජනය කරන්නේ ADH නැත්නම් ප්‍රතිමෞත්‍රල්ය හෝමෝනේ. ඒ වගේම පිටියුටරියෙන් නිපදන තවත් හෝමෝනයක් තමයි වර්ධක හෝමෝනය. මේ වර්ධක හෝමෝනෙන් දේහයේ ප්‍රෝටීන සංශ්ලේෂණය වැඩි කරලා දේහ වර්ධනය සිදු කරනවා, උත්තේජනය කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ප්‍රධාන හෝමෝන දෙකක් නිපදවන අපේ විෂේ නිර්දේශය තුල තියෙනවා. එකක් තමයි කැල්සිටොනින් කියන හෝමෝනේ. මේ කැල්සිටොනින් වලින් කරන්නේ රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කිරීම. තයිරොක්සින් කියලා තවත් හෝමෝනයක් නිපදවනවා. තයිරොක්සින් වලින් කරන්නේ දේහයේ පරිවෘත්තීය ක්‍රියාවේගය පාලනය කිරීම. ඒ වගේම අග්න්‍යාශයේ තියෙනවා ලැංගහැන් ද්වීපිකා කියලා සෛල වර්ගයක්. මේ ලැංගහැන් ද්වීපිකා සෛලවල නිපදවන ප්‍රධාන හෝමෝන දෙකක් තියෙනවා. ග්ලූකගෝන් හෝමෝනය සහ ඉන්සියුලින් හෝමෝනය. ඔබට මතක තියාගන්න පහසුයි, ග්ලූකගෝන් හෝමෝනෙන් කරන්නේ අක්මාවේ තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. ග්ලූකගෝන් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. ඉන්සියුලින් හෝමෝනෙන් කරන්නේ රුධිරයේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කිරීම. එතකොට ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරන්නේ ඉන්සියුලින්, ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන්නේ ග්ලූකගෝන්. ඒ වගේම අධිවෘක්ක ග්‍රන්ථිය ගත්තම අධිවෘක්ක ග්‍රන්ථිවල නිපදවන ප්‍රධාන හෝමෝනයක් ඇඩ්‍රිනලින් කියලා හෝමෝනයක්. එතකොට ඒයින් නිතු වෙන්නේ හදිසි අවස්ථාවකදී සූදානම් වීම සඳහා දේහයේ සූදානම් කිරීම. හදිසි අවස්ථාවකදී කියලා කියන්නේ බියට හෝ කෝපයට පත් වුනාම දේහයේ සූදානම් කරන්නේ බොහෝ වෙලාවට ඇඩ්‍රිනලින් වලින්. ඒ වගේම පිරිමින්ගේ වෘෂණවල නිපදවන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයෙන් පුරුෂයන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරනවා වගේම ශුක්‍රාණු ජනනයත් උත්තේජනය කරනවා. ඒ වගේම තමයි ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂවල නිපදවන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවල නිපදවන. එතන ඊස්ට්‍රජන් වලින් ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරනවා වගේම ප්‍රොජෙස්ටරෝන් වලින් ගර්භණීභාවය ඔසප් චක්‍රය වගේ ක්‍රියාවලින් පවත්වා ගන්නවා. එතකොට ආදරණීය දුවේ අපි ඔය කතා කරේ මේ සමායෝජන ක්‍රියාවලිය ගැන. හොඳයි. එතකොට අපිට තව පොඩි මාතෘකාවක් ඉතිරි වෙලා තිනවා, ඒකත් වටිනවා. ඒ තමයි සමස්ථිතිය. දුවේ අපේ දේහය තුළ ගත්තම බාහිර පරිසරයේ වගේම අපේ දේහයේ අභ්‍යන්තර පරිසරයේ විවිධ තත්ත්වයන් තියලා නියතව පවත්වා ගන්න ඕනේ. මොකද අපේ දේහයේ මනා පැවැත්ම සඳහා ඒ තත්ත්වයන් නියතව පවත්වා ගත යුතුමයි. දේහ උෂ්ණත්වය, ඒ වගේම ජලතුල්‍යතාව, ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම වගේ දේවල් නියතව පවත්වා ගත යුතු සාධක විදියට අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඔබ දැන් ඔබට පුළුවන් මේ වගේ තත්ත්වයන් දැන් දේහ උෂ්ණත්වයේ යාමනේදී මොන වගේ දේවල්ද අපිට අපේ දේහය තුළ සිදුවෙන්නේ. පරිසර උෂ්ණත්වය වැඩි වුණාම අපේ දේහයේ මොනවද සිදුවෙන්නේ? පරිසර උෂ්ණත්වය වැඩි වුණාම දේහ උෂ්ණත්වය වැඩි වෙනවද? නැහැ. අපේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 නියතව පවතිනවා. ඒතර පරිසර උෂ්ණත්වය වැඩි වු විට දහඩියේ දැමීම නේද? ඒ වගේ මේ සමේ රුධිර කේශනාලිකා විස්තරණය වීම වගේ දේවල් වලින් දේහය සිසිල් කළ දානවා. පරිසර උෂ්ණත්වය අඩු වුණාම දේහ උෂ්ණත්වය අඩු වෙන්නේත් නැහැ. එතකොට වෙන්නේ දහඩිය නිපදවීම අඩු වෙලා, වෙවුලීම ඇති වෙලා, ඒ වගේම සමේ රුධිර කේශනාලිකා සංකෝචනය වෙලා, ඒ වගේම රෝම කූප උත්තේජනය වෙලා රෝම ඍජු වෙලා නේද දේහය උණුසුම් වෙනවා. ඒ වගේම තමයි රුධිරේ ග්ලූකෝස් මට්ටම. දැන් රුධිරේ ග්ලූකෝස් මට්ටම අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ, කිසියම් නියත අගයක පවතින ඕනි. දැන් රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් වෙන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය නිසා රුධිරයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කළ අක්මාවේ තැන්පත් කරනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් අඩු වූ විට අග්න්‍යාශයේ ලැංගහැන් ද්වීපිකාවලින් ග්ලූකගෝන් හෝමෝනය ශ්‍රාවය කරලා අර අක්මාවේ තැන්පත් කළ තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම නැවත වැඩි කරලා දෙනවා. එතකොට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට ඉන්සියුලින් ශ්‍රාවය වෙලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා, අඩු කරනවා. රුධිරයේ ග්ලූකෝස් අඩු වූ විට ග්ලූකගෝන් හෝමෝනය මගින් රුධිරයේ ග්ලූකෝස් වැඩි කරලා දෙනවා. එතකොට ඒ වගේ තව අපිට තවත් අවසාන කාරණේ ගැන කතා කරන්න තියෙන්නේ රුධිරයේ ජලතුල්‍යතාව පාලනය කිරීම ගැන. ඒ සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ සිරුරේ තියෙන ADH හෝමෝනය. ADH හෝමෝනය මගින් රුධිරයේ තියෙන ජල ප්‍රමාණය පාලනය කරන්න විශාල මෙහෙයක් ඉටු කරනවා. වෘක්කාණුවලදී ජල ප්‍රතිඅවශෝෂණය වේගවත් කරලා ජලය අඩු වූ වෙලාවට සිරුරේ ජල ප්‍රමාණය නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ, එතකොට අපි කතා කරේ අද සමායෝජනය හා සමස්ථිතිය කියන මාතෘකාව පිළිබඳව. ඔබට මෙහිදී කරුණු රාශියක් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මේ කරුණු ටිකත් ඔබ හොඳින් අධ්‍යයනය කරලා ඉදිරියේ එන සාමාන්‍ය පෙළ විභාගයේදී උසස් ලකුණක් ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි මේ පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බොරලන්ද හේන්නාරංගොල මහාවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරුපියාණන්.
ඌවේ ගුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැපුම්.